අයුබෝවන් නැදරණිය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබේ ගුරු කෙතරින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන එන්නට. අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යම හා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.
ආදරණීය දුවේ පුතේ, සියලු දෙනාටම ආයුබෝවන්. 10 ශ්‍රේණියේ ඔබට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩමක් ඉගැන්වීමට සූදානම්ව සිටින මම බණ්ඩාරවිල ධර්මාශෝක මහාවිද්‍යාලයේ කාංචනා මාපාගුරුතුමියයි. ඉතින් දුවේ පුතේ, මේ සතිය අපි ඉගෙන ගන්නේ ඔබේ පෙළ පොතේ දෙවන ඒකකයේ වන ළමාවී සංවර්ධනය පිළිබඳ දැනුවත් වීම කියන පාඩම. මේ පාඩමේදී අපි ළමාවී ප්‍රධාන අවදි පහක් ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම මවක් වීමට පෙර සැලකිලිමත් වී යුතු කරුණු ගැනත් ඉගෙන ගන්නවා. ළමාවී සංවර්ධනය ගැන කතා කරනකොට ළමාවී ඉතාම වැදගත් අවධියක් විදිහට තමයි අපි සලකන්නේ. පිරිපුන් යහපත් පුරවැසියෙකු තැනීමේ අඩිතලම් වැටෙන්නේ පූර්වපසවාවදී හා ළමාවදී සිටයි. වයස අවුරුදු 3 වන විට දරුවන්ගෙන් මොළයේ 80%ක් පමණ වර්ධනය වෙලා තියෙනවා කියලා තමයි තැන්ද සොයාගෙන තියෙන්නේ. ඉතින් මේ ළමාවදිය අපට එහෙනම් ඉතාම වැදගත් අවධියක් නේද? ඉතින් දැන් අපි බලමු ළමාවදියේ ප්‍රධාන අවධි මොනවද කියලා. පළවෙනි එක තමයි පූර්වපසවාවදිය. ඒ කියන්නේ මව කුස තුල සිටින අවධිය. දෙවෙනි එක තමයි නවජාවදිය. ඒ කියන්නේ උපතේ සිට දින 28 දක්වා කාලය. තුන්වෙනි එක තමයි ලදරුව අවධිය. උපතේ සිට වයස අවුරුදු 1 දක්වා අවධිය. හතරවෙනි එක තමයි පෙරළමාවිය. වයස අවුරුදු 1ත් 5ත් අතර අවධිය. පස්වෙනි එක තමයි පසුළමාවිය. වයස අවුරුදු 6ත් 10ත් අතර අවධිය. ඊළඟට අපි කතා කරනවා මවක් වීමට පෙර දැනගත යුතු කරුණු මොනවද කියලා. ශ්‍රී ලංකාවේ විවාහ වීම සඳහා අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕනේ. ගෑනු දරුවෙකු මවක වීම සඳහා නියමිත කායික වර්ධනයකුත් මානසික වර්ධනයකුත් තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි ලැබෙන දරුවා නිරෝගී දරුවෙක් වෙන්නේ. ඒ වගේම පවුලේ සුදුසු ආර්ථික ස්ථාවරත්වයකුත් තියෙන්න ඕන. එහෙම වුණොත් ලැබෙන දරුවා හොඳ නිරෝගීමත් දරුවෙක් වෙනව නේද? ඊළඟට විවාහ වීමේදී ලේනෑයන් අතර විවාහය සිදු වෙන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. ඒක හොඳ නැහැ. මොකද ප්‍රවේණිකව තියෙන රෝග තියෙනවනේ. මේවා ලැබෙන දරුවන්ටත් බෝ වෙන්න පුළුවන් නේද? තැලිසීමියා වගේ නේද? ඒ නිසා ගොඩක් වෙලාවට ලේනෑයන් අතර විවාහ සිදු වෙන්නේ නැහැ නේද? ඊළඟට විවාහකින් පසු දරුවෙන් බලාපොරොත්තු වන කාලයේ ආරම්භයේ සිටම කාන්තාවක් ෆෝලික් අම්ලය ලබා ගන්නවා. ෆෝලික් අම්ලය සෛල විභජන ක්‍රියාවලියට උදව් කරනවානේ. ඒ නිසා ෆෝලික් අම්ලය අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන. ඒකෙන් අනාගතයේ උපදින දරුවාගේ ස්නායු පද්ධතියේ ආබාධ අවම වෙනවා. ස්නායු පද්ධතියේ ආබාධ අවම වීමට උපකාරී වෙනවා නේද? වයස අවුරුදු 15 සම්පූර්ණ වුණාම ගෑනු දරුවන් රුබෙල්ලා එන්නත ලබා ගන්නත් ඕනේ නේද? මොකද ජර්මන් සරම්ප රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නේද? ඊළඟට විවාහයෙන් පසු දරුවන් බලාපොරොත්තු වීමේදී ඒ සඳහා පූර්ව සූදානමකින් ඉන්න ඕනේ නේද? ඒ සඳහා අවශ්‍ය නියමිත කාලයේ ගැග් ගැනීම සඳහා වෛද්‍ය උපදෙසුත් ලබා ගන්න ඕනේ නේද? ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවා සායන වල සහභාගී වීමෙන් උපදෙස් ලබා ගන්න ඕන. වඩා සැලසුම් සහගතව දරුවෙක් හදා ගන්න තමයි ඕන අපි නේද? ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ ළමාවියේ ප්‍රධාන අවධිවල පළවෙනි අවධිය ගැන. පූර්ව ප්‍රසව අවධිය. ඒ කියන්නේ මව කුස තුල සිටින අවධිය ගැන. මේ පූර්ව ප්‍රසව අවධියේ දරුවා මව කුස තුල ගත කරන අවධිය ගැන තමයි අපි කතා කරන්නේ. දරුවා පිළිබඳව ගොඩක් වෙලාවට දෙමෝපිය සැලකිලිමත් වෙනවනේ නේද? මොකද ලැබෙන ඉන්න දරුවා ගැන සැලකිලිමත් නොවුනොත් එහෙම ලැබෙන දරුවා ගොඩක් වෙලාවට බර අඩු දරුවෙක් වෙන්න පුළුවන්. ඊළඟට එක එක ඌනතා රෝග ඇති ළමයි වෙන්න පුළුවන් නේද? ඒ නිසා දරුවෙක් පිළිසන ගැනීම සඳහා දරුවපතක් බලාපොරොත්තුෙන් ඉන්නකොට ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ නේද? මවගේ මානසිකත්වය, ඊළඟට මවගේ පෝෂණය, මේ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන දරුවන් ලැබෙන්න ඉන්න මව්වරුන් නේද? පූර්ව ප්‍රසව අවධියේ පසුවන ගර්භණී කාන්තාවන් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන කියලා තමයි කියන්නේ නේද? ඒකෙදි අපි දුවේ පුතේ මේ ගර්භණීභාවයට පත් වූ මවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හොයලා බලන්න ඕනේ නේද? ඒකෙදි ගොඩක් වෙලාවට අපි දන්නවා එහෙම ගර්භණීභාවයට පත් වුණා කියලා දැනගත්තම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට දැනුවත් කරන්න ඕනේ නේද? එතකොට තමයි ඒගොල්ලෝ අපිට සායන වලට එන්න කියලා උපදෙස් ලබා දෙන්නේ නේද? ඒ වගේම මවගේ පෝෂණ තත්ත්වය ගැනත් එයාලා උපදෙස් ලබා දෙනවා නේද? ලැබෙන්න ඉන්න දරුවාගේ බර අඩු වෙන්නේ නැතිව නේද? හොඳ උපත් බරත් සහිත දරුවෙක් හදාගන්නේ කොහොමද කියලා මේගොල්ලෝ උපදෙස් දෙනවා. ඒ වගේම දරුවාගේ ප්‍රතිශක්තිකරණයේ වර්ධනය වෙන විදිහට මේ උපදෙස් ලබා දෙනවා. ඊළඟට මවගේ මානසික තත්ත්වය දරුවාගේ මොළයේ සංවර්ධනයට බලපානවනේ. ඉතින් මේ කාලය තුලදී අම්මා ගොඩක් දුකෙන් හිටියොත් එහෙම ලැබෙනින දරුවා දරුවාගේ මානසිකත්වයට මේක බලපානවා. ඒ නිසා මේ කාලය තුල ගර්භණී මව්වරු පවුලේ සහයෝගය ඇතුව ඉතාම සතුටින් කාලය ගත කරන්න ඕනේ නේද? ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ නවජවදී ගැන. උපතේ සිට මාස 1 දක්වා. නවජ කිව්වම අලුත්නේ නේද? ඉතින් නවජවදී කියලා හඳුන්වන්නේ උපතේ සිට මාසය දක්වා නැත්නම් දින 28 දක්වා කාලය. මේ කාලයේදී ගොඩක් වෙලාවට දරුවා බාහිර පරිසරයට හුරුදු පුරුදු වීමක් තමයි සිදු වෙන්නේ නේද? ප්‍රසූතියෙන් පසු මව මේ අවධියේදී ශීඝ්‍ර ශාරීරික හා මානසික වෙනස්කම් රසකට මුහුණ දෙනවනේ නේද? එතකොට දරුවා ආගන්තුක පරිසරයකට තමයි මේ හුරු වෙන්නේ මව මාර්ගයෙන් නේද? එතකොට මව දරුවාගේ පෝෂණ අවශ්‍යතා ඉටු කරන්න ඕන නේද? මව්කිරි ලබා දෙන්න ඕන වෙලාවට නේද? ඊළඟට දරුවාගේ මනෝ සමාජීය වර්ධනයට උත්තේජන ලබා දෙන්න ඕන නේද? ඒ වගේ මවගේ කායික හා මානසික සම්බරතාවයත් රැක ගන්න ඕන මේ අවස්ථාවවලදී නේද? අපි දැන් බලමු නවජ දරුවෙකුගේ කායික සහ මනෝ සමාජීය අවශ්‍යතා කොහොමද ඉටු කරන්නේ කියලා. කායික අවශ්‍යතා ඉටු කිරීමේදී දරුවාගේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලදරුවට අවශ්‍ය හැම විටම මව මව්කිරි ලබා දෙන්න ඕනේ නේද? ඒකෙන් තමයි දරුවාගේ ශාරීරික වර්ධනය ප්‍රශක්තිකරණය ඇති වෙන්නේ. ඊළඟට දරුවා වර්ධනය කරන්න වගේම ආරක්ෂා කරන්නත් ඕනේ නේද? සීතලෙන් උණුසුමෙන් ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම දරුවාට සුදුසු පරිදි නිින්දහා විවේකේ ලබා දෙන්නත් ඕන. ඊළඟට ආරක්ෂිත ස්ථානක දරුවා රැක බලා ගන්න ඕනේ නේද? වැටෙන්නේ නැති වෙන්න නේද? ඒ වගේ සීතලෙන් උණුසුමෙන් ආරක්ෂා කරලා ආරක්ෂිත ස්ථානයක රැක බලා ගන්න ඕනේ. ඒ වගේම විස බීජ වලනොත් දරුවා ආරක්ෂා කරන්න ඕනේ නේද? වැඩිපුරම සෙනඟ ගැවසින තැන්වල මේ වගේ දරුවා තියාගන්නේ නැහැ නේද? ඊළඟට අපි බලමු දුවේ පුතේ මනෝ සමාජීය අවශ්‍යතා මොනවද කියලා. සෙනෙහස සහ ආදරය ලබා දීම නේද? මව්කිරි දෙන විට හැම විටම දරුවාට මා දරුවගේ මූණ දිහා බලලා නේද ආදරයෙන් තුරුළු කරගෙන දරුවා පිරිමැදලා මවගේ ආදරේ ලබා දෙන්න ඕනේ. ඒ වගේම මානසික වර්ධනයට අවශ්‍ය උත්තේජන ලබා දෙන්න ඕනේ නේද? දරුවාට ලයාන්විතව කතා කරන්න ඕන, නැලවිලි ගී කියන්න ඕන දරුවා නිදි කරවනකොට නේද? ඒ වගේම ශබ්ද නගන භාණ්ඩ දරුවාට ඇසෙනසේ තබන්න ඕන. එතකොට අර ගොඩක් වෙලාවට මේ දරුවන්ගේ කන් ඇහෙනවද කියලා බලනවනේ නේද? කන් ඇහෙනවද, ඇස් පේනවද කියලා අම්මලාට අවධානයෙන් බලන්න කියනවා නේද? ඉතින් හොඳින් ආලෝකය ලැබෙන කාමරයක තමයි ඒ වගේම දරුවා තියන්න ඕනේ නේද? ඒ වගේම දරුවාට ප්‍රතිචාර දක්වන්න ඕන හැම විටම අපි නේද? මේ වගේ කායික අවශ්‍යතා සහ මනෝ සමාජීය අවශ්‍යතා නවජ දරුවෙකේ අපි ඉටු කරන්න ඕන නේද? ඊළඟට අපි කතා කරන දුවේ පුතේ ලදරු අවධිය ගැන. උපතේ සිට වයස අවුරුදු 1 දක්වා කාලයේ තමයි ලදරු අවධිය විදිහට අපි සලකන්නේ. මේ අවධියේදී කායික මානසික වර්ධනයේ ශීඝ්‍රයේ සිදුවනවා නේද? ඒ වගේම සමාජීය පරිසරයටත් හුරු වෙනවනේ. මේ කාලෙදී දරුවගේ පෝෂණය මෙන්ම මවගේ පෝෂණයද දරුවගේ වර්ධනය කිරීම ඍජුවම බලපානවා නේද? ඒ නිසා මව පෝෂදායී ආහාර ගන්න ඕනේ නේද? විටමින් D සහ කැල්සියම් බහුල ආහාර ගැනීම ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ වගේම මවගේ මානසිකත්වය දරුවා කෙරෙහි බලපාන බව අනිවාර්යයෙන්ම අපි දන්නවා නේද? මව සතුටින් සිටියොත් තමයි මේ දරුවා ගැනත් හොයලා බලලා හොඳට මව කිරි ලබා දීලා නේද? මේ කාලේ අනිවාර්යයෙන්ම අවුරුදු 1 විතර පහු වෙනකොට දරුවා ඇවිදිනවනේ. ඉතින් නේ හොඳ මේ හොඳ සෞඛ්‍යමත් දරුවෙක් නම් ඇවිදිනවා නේද? ඉතින් ඒ නිසා මව දරුවා ගැන හොඳ අවධානයෙන් ඉන්නත් ඕනේ නේද? වැඩි කාලයක් මව දරුවා සමග ගත කරන්න ඕනේ නේද? ඒ වගේම පවුලේ අනිත් සමාජිකයන්ගේ සහයෝගයත් ලබා ගන්න ඕන මේ මවගේ කායික මානසික සතුට සඳහා නේද? ඊළඟට අපි කතා කරනවා ලදරු අවදී කායික සහ මනෝ සමාජීය අවශ්‍යතා ගැන. කායික අවශ්‍යතා කිව්වම අපි දන්නවා පෝෂණය ගැන නේද? අපි දන්නවා පළමු මාස 6 ඇතුළත ලදරුවට අවශ්‍ය සෑම විටම මව්කිරි ලබා දෙනවනේ. මාස 6 සම්පූර්ණ වුණාම අමතර ආහාර වලට හුරු කරනවා. ඉතින් දරුවාගේ වර්ධනයේ අඩු අවස්ථාවලදී මව ගොඩක් වෙලාවට මේ අතිරේක ආහාර දීමට හුරු වෙනවා නේද? වර්ධනයේ අඩු අවස්ථාවලදී ගොඩක් වෙලාවට දැන් අපි දන්නවා රැකියාවට යන මව්වරුන්න සාමාන්‍ය මේ මව්කිරි වලට අමතරව අතිරේක ආහාර වලට හුරු කරනවා මේ මාස 6 සම්පූර්ණ වුණාට පස්සේ නේද? ඊළඟට පළමු වසර තුල ලුණු හා සීනි දාන්නේ නැහැ නේ අපි මේ ආහාර වලට පොඩි බබලගේ නේද? ඒ වගේම දරුවා අවුරුද්දක් විතර වෙනකල් මවගේ අධීක්ෂණය යටතේ තමයි ආහාර ලබා ගන්නෙ නේද? ඊළඟට පළමු වසර අවසාන වෙනකන් දරුවා පවුලේ ආහාර වලටත් හුරු කරන්න ඕනේ නේද? ඒ වගේම දෙවෙනි එක තමයි වර්ධනය. වර්ධනය කිව්වම වර්ධනය නිසි පරිදි සිදුවනවද කියලා අපිට හොයලා බලන්න පුළුවන්. අපි දන්නවා බර කිරනවා, උස බලනවා නේද? මේ වගේ වර්ධන සටහන් පොතක් තියෙනවා. මේ වර්ධන සටහන් පුතෙන් හොයාගන්න පුළුවන් දරුවගේ උස හරිද බර හරිද කියලා හොයාගන්න පුළුවන් නේද? අඩු වැඩි වීමක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. ඊළඟට දරුවගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. රෝගවලින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය එන්නත් දෙන්න ඕනේ නේද? ඊළඟට වැඩි සෙනග ඉන්න තැන්වලට ගෙනියන්න හොඳ නෑ දරුවව. ඊළඟට අනුතුරු වලින් ආරක්ෂා කරගන්න ඕනේ නේද? දරුවව ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕන පෝෂණය වර්ධනය සහ ආරක්ෂාව යන කරුණු තුලින් නේද? ඊළඟට මනෝ සමාජීය අවශ්‍යතා. දරුවට ආදරයෙන් සලකන්න ඕනේ නේද? ඊළඟට අනිත් අයත් එක්ක සාමකාමීව ඉන්න පරිසරයක් තියෙන්න ඕන දරුවට නේද? මව සහ පියා ඇතුළු නිවසේ අනෙකුත් සමාජිකයන්ට දරුවා ගොඩක් වෙලාවට සමාජිකයන් දරුවාට මේ ආදරය දක්වන්න ඕනේ නේද? ඊළඟට මානසික වර්ධනයට අවශ්‍ය උත්තේජන ලබා දෙන්න ඕන. අපි දන්නවා විවිධ වර්ණයෙන් යුතු සෙල්ලම් බඩු ලබා දෙනවා නේද? ඊළඟට විවිධ වර්ණයෙන් යුතු පින්තූර පෙන්නනවා. ඊළඟට දරුවා සමග නිතර කතා කරනවා. කතන්දර කියලා දෙනවා නේ? ආචිල සියලා හැම හැම නේද? සින්දු කියලා දෙනවා. මිහිරි ශබ්ද ඇසෙන්න සලස්වනවා. මේ වගේ දේවල් කරනවා. එතකොට තමයි දරුවගේ මේ මානසික වර්ධනය හොඳින් සිදුවන්නේ නේද? ඊළඟට අපි කතා කරන දුවේ පුතේ පෙරළමාවිය ගැන. අවුරුදු 1 සිට 5 දක්වා තමයි මේ පෙරළමාවිය කියන්නේ. දරුවාගේ වයස අවුරුදු 1 සිට 5 දක්වා කාලයේදී දරුවා ටිකක් පරිසරයේ අතර තමයි ඉන්නේ නේද? පරිසරයේ ගවේෂණයේ යෙදෙනවා නේද? අත්දැකීම් ලබා ගන්න හදනවනේ. අපි දැන් බලමු මේ කාලයේ තුර මේ දරුවාගේ කායික අවශ්‍යතා ඉටු වෙන්නේ කොහොමද කියලා. පෝෂණය කිව්වම අපි දන්නවා දිනකට වේල් 5ක්වත් මේ දරුවා ආහාර ගන්නවනේ. ප්‍රධාන ආහාර වේල් 3ට අමතරව අතිරේක ආහාර වේල් එකකුත් ගන්නවා නේද? ඊළඟට දරුවාගේ වේගවත් වර්ධනය සඳහා හොඳ පෝෂණයෙන් ගුණයෙන් යුතු ආහාර තමයි දෙන්න ඕන. ඒ වගේම මාස 3කට වරක්වත් උස සහ බර මැනලා සටහන් කරගන්න ඕනේ නේද? ක්ලිනික් එකකට ගෙනියන්න ඕනේ නේද? ඊළඟට දරුවාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේද? බෝවන් රෝග වලින් ආරක්ෂා කරගන්න ඕනේ නේද? ඊළඟට විස බීජ සහිත පරිසර වලින් ඈත් කරලා තියන්න ඕන. ඊළඟට දරුවට විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙන නිසා හදිසි අනතුරු වලින් දරුවා ආරක්ෂා කරගන්න හොඳ අවධානයෙන් ඉන්න ඕන දරුවා ගැන නේද? ඊළඟට දරුවා ගැන නිරන්තරයෙන් අවධානය යොමු වෙනා වගේම දරුවාගේ සෞඛ්‍ය පුරුදු ගැන මේ හොඳ අවධානයකින් ඉන්න ඕන නේද? ඊළඟට මනෝ සමාජීය අවශ්‍යතා ඉටු කරන්නේ කොහොමද කියලා බලමුකෝ අපි දැන්. ආදරය සහ සෙනෙහස දක්වන්න ඕන දරුවාට නේද? මානසික වර්ධනයට අවශ්‍ය උත්තේජන ලබා දෙන්න ඕනේ. පරිසරයේ ගවේෂණය කිරීමටත් අපි ඉඩ ලබා දෙන්න ඕනේ නේද? හැමදේටම එපා කියන්නේ නැතුව අපේ අධීක්ෂණය යටතේ දරුවාට ක්‍රියාකාරකම් කිරීමට අවස්ථාව දෙන්න ඕන. ඊළඟට දරුවාට අදහස් ප්‍රකාශ කරන්න, දරුවා කියන දේවල් වලට සවන් දෙන්න නේද? එතකොට ඒ වගේම හැකියාවන් තියෙනවා නම් ඒවා කරන්න ඉඩ ලබා දෙන්න ඕනේ නේද? ඊළඟට ගොඩක් වෙලාවට නිවැරදි ගතිසිරි පුරුදු කරන්නේත් මේ කාලෙදි තමයි නේද? ඒ වගේම අන්‍යෝන්‍ය සම්බන්ධතා ඇති කරගනිමින් ඉන්න අපි කියලා දෙන්න ඕනේ නේද? ඒ කියන්නේ කණ්ඩායමක් විදියට යාළුවොත් එක්ක කතා කරන්න, යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න, රණ්ඩු නොවි ඉන්න පුරුදු කරන්න ඕනේ මේ කාලේ. ඊළඟට චාලක හැකියාව සංවර්ධනය කරගන්නත් උදව් වෙන්න ඕන අපි මේ කාලය තුල. ඔන්නෝ විදියට කායික අවශ්‍යතා සහ මනෝ සමාජීය අවශ්‍යතා පෙරළමාවිය තුල අපි සිදු කරන්න ඕන අපේ දරුවන්ට කියලා තමයි අපි දැන් මේ ඉගෙන ගත්තේ නේද? ඊළඟට දුවේ පුතේ අපි කතා කරනවා පසුළමාවිය ගැන. අවුරුදු 6ත් 10ත් අතර කාලේ තමයි මේ පසුළමාවිය කියලා අපි සලකන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ අවධියේදී දරුවා විධිමත් අධ්‍යාපනයට තමයි යොමු වෙන්නේ නේද? අපි දන්නවා පාසල් යනවනේ නේද? ඉතින් සෑම දෙයක් දෙසම ඉතාම කුතුහලයෙන් තමයි බලන්නේ නේද? හැමදේම පරිසරයේ ගවේෂණය කළා, මේ ටීචර්ගෙන් ප්‍රශ්න අහනවා නේද? ඇයි මෙහෙම වෙන්නේ එහෙම කියලා මෙයා ගවේෂණය කරලා උත්සාහ ගන්නවා උත්තර හොයන්න නේද? ඒ වගේම දරුවගේ ආත්ම විශ්වාසය මේ කාලෙදී වර්ධනය වෙනවා මෙහෙම ගවේෂණ අවස්ථා ලබා දුන්නොත් නේද? අපි දැන් බලමු පසුළමාවියේ දරුවෙකි කායික සහ මනෝ සමාජීය අවශ්‍යතා මොනවද කියලා. කායික අවශ්‍යතා විදිහට තමයි අපි ගන්නෙ පෝෂණය නේද? සමබල ආහාර වේලක් ලබා දෙන්න ඕන අපේ දරුවන්ට නේද? ඊළඟට අපි වර්ධනය ගැන සැලකිලිමත් වෙන්න ඕන නේද? අඩුම ගානේ මාස 4කට වරක්වත් උස බර මැනලා දරුවගේ ශරීර ස්කන්ධ දර්ශකයේ හරියට තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ නේද? ඊළඟට දරුවගේ ආරක්ෂාව ගැන. මොකද හදිසි අනතුරු හඳුනා ගන්න සහ වළක්වා ගන්න අවශ්‍ය දැනුමත් දරුවට ලබා දෙන්න ඕනේ නේද? ඒ වගේම කුසලතා පුහුණු කරන්න ඕනේ නේද? තමාට හානි කළ හැකි පුද්ගලයන් පිළිබඳවත් හඳුනා ගන්න උදව් කරන්න ඕනේ. මොකද දරුවා ඉස්කෝලේ යනවනේ නේද? දරුවා ඉස්කෝලේ ගිහිල්ලා එනකොට සමහර වෙලාවට අපි ගන්න යන්නේ නැති වුණාට පාසලෙන් එළියට ආවට පස්සේ ප්‍රවාහනය කරන පාසල් බස් රථ ඒ වගේ තමයි සමහර දරුවෝ යන්නේ නේද? ඉතින් ඒ වගේ තමන්ට හානි කරන පුද්ගලයන් කවුද කියලා දැනුවත් කරලා තිබ්බොත් දරුවෝ ඒ වගේ අවස්ථාවලට හසු වෙන්නේ නැහැ නේද? ඊළඟට තමාවට පරිසරයේ සිටින පුද්ගලයන් සමග සහයෝගයෙන් කටයුතු කරන්නත් දරුවට උගන්වන්න ඕනේ. ඒ වගේම දරුවා ගැන අපි හොඳ අවධානයෙන් ඉන්න ඕනේ නේද? ඊළඟට අපි බලමු මනෝ සමාජීය අවශ්‍යතා මොනවද කියලා. ආදරය, සෙනෙහස ලබා දෙන්න ඕන දරුවට නේද? හැකි සෑම විටම දරුවා සමග කතා බහ කරන්න ඕනේ. ඉස්කෝලේ ඇරලා ගෙදර ආවම අම්මේ අද ඉස්කෝලේ මෙහෙම වුණා, අම්මේ මට ටීචර් හොඳයි කිව්වා, ඒ වගේ දේවල් වලට සවන් දෙන්න ඕනේ. මොනවාද කියන්නේ කිව්වේ, යාළුවෝ කතා කරා, මේ දේවල් දරුවා ගෙදර ඇවිල්ලා කියනවා නේද? ඊළඟට අපි බලමු මානසික සංවාදයට අවශ්‍ය උත්තේජන මොනවාද කියලා. පෞද්ගලික සනීප ආරක්ෂාව සහ සෞඛ්‍ය පුරුදු පිළිබඳව හොඳ අවබෝධයක් දරුවට දෙන්න ඕනේ නේද? හොඳට සෞඛ්‍ය පුරුදු පවත්වාගන්නේ කොහොමද කියලා. ඊළඟට දෙමෝපියන් පවුලේ අය සහ පාසලේ සිටින අය සමග යහපත් අන්තර්බුද්ධිගත සම්බන්ධතා ගොඩනගා ගන්නේ කොහොමද කියලා දරුවට කියලා දෙන්න ඕන. යාළුවොත් එක්ක ආශ්‍රය කරන්නේ කොහොමද? දඬු නොවි ඉන්නේ කොහොමද? මේ දේවල් අපි දරුවට කියලා දෙන්න ඕන. ආත්මార్థකාමී නොවි සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද කියලා. ඊළඟට නොයිකුත් ක්‍රියාකාරකම් කිරීමේ සහ අත්දැකීම් මගින් ඉගෙනීමට අවස්ථාව ලබා දෙන්න ඕනේ නේද? ටීචර් කෙදරිදි කරන්න කිව්වනම් දෙයක් අපි ඒ දේ කරන්න අවස්ථාව දීලා අපි අධීක්ෂණය කරලා ඉන්න ඕනේ. එයා මොනවද කරන්න කියලා හොඳ අවධානයකින් ඉන්න ඕනේ. ඊළඟට ඇගීම් මගින් මේ එයාව ආත්මාභිමානයට ලක් වෙනවනේ නේද? ආ ඔයාද හොඳයි, ඔයා ලස්සනට සින්දුවක් කිව්වා, ඔයාද ලස්සනට චිත්‍රයක් අඳා, මේ විදිහට අපි දරුවා අගේ යන්න ඕනේ. එතකොට තමයි දරුවාගේ මේ ආත්මාභිමානයක් ඇති වෙන්නේ නේද? ඊළඟට විවිධ විනෝදාංශ කිරී දරුවා යොමු කරන්න පුළුවන්. සින්දු කියන්න, නටන්න නේද, ගීතවලට මේ නටන්න, ඊළඟට චිත්‍ර අඳින්න, නිර්මාණ කරන්න, මේ වගේ කුසලතා වැඩි දියුණු කරන්නත් අපිට දරුවාව මේ කාලය තුළ හුරු කරන්න පුළුවන් නේද? මේ කාලය තුළ තමයි වැඩිපුර දෙයක් අපිට කියලා දෙන්න අවස්ථාව තියෙන්නේ දරුවන්ට නේද? ඉතින් දුවේ පුතේ, අපි දැන් මේ ඉගෙනගත්ත දේවල් විභාගෙට ලියන්නේ පේපර් එකට කොහොමද එන්නේ කියලාත් දැනගන්න බෑ නේද? අපි දැන් බලමු එහෙනම් පේපර් එකට මොන වගේ ප්‍රශ්නද මේ පාඩමෙන් ලැබෙන්නේ කියලා. මෙන්න මේ විස්තරය කියවලා බලලා තමයි අපිට මේකේ උත්තර හොයන්න තියෙන්නේ. ඔගොල්ලෝ අහගෙන ඉන්න බලන්න මේ විස්තරේ. වෛද්‍යවරයකු මව්වරු සිව් දෙනෙකුට දුන් උපදෙස් කීපයක් පහත සඳහන් වේ. එම උපදෙස් ඇසුරෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. ඒ කියන මව ගැන තමයි මේ විස්තරය. බුණයාගේ සියලුම අවශ්‍යතා ඉටුවන්නේ මවගෙන්. ඒ නිසා ඔබට නිසි පෝෂණයක් හා යහපත් සෞඛ්‍ය සේවාවක් ලබා ගත යුතු වෙනවා. B මව, ඔබේ දරුවා බිහි වෙලා දැනට සති 4ක් පමණ ගත වෙලානේ. ඒ නිසා දරුවාට දිනකට පැය 18ක් 24ක් අතර කාලයක් නිින්දක් අවශ්‍ය වෙනවා. C මව, දරුවාගේ වයස අවුරුද්දක් පමණ වෙන නිසා හොඳ පෝෂණයක් මෙන්ම දරුවාට දැකීමට, ඇසීමට වැනි සංවේදන ලැබීමට අවශ්‍ය දේ ලබා දිය යුතු වෙනවා. D මව, දරුවාට වයස අවුරුදු 2ක් නිසා අවශ්‍ය එන්නත් ලබා දීම නිසි පෝෂණයක් මෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය, සෙල්ලම් කිරීමට, භාෂා කුසලතා වර්ධනයට වැනි දේට අවස්ථාව ලබා දෙනවා. ඔන්න ඔය විදිහට මව්වරු 4 දෙනෙක් ගැන ඔන්න විස්තරයක් දීලා තියෙනවා. වෛද්‍යවරයෙකු පැවසු විස්තරයක් නේද? ඒකෙන් ඕගලන්ට බහුවරණ ප්‍රශ්න මේ විදිහට දෙන්න පුළුවන්. ඔන්න පළවෙනි එක තමයි මේ මව්වරුන්ගෙන් පූර්ව ප්‍රසව අවධියේ පසුවන දරුවා සිටින මව. ඔන්න පූර්ව ප්‍රසව අවධියේ පසුවන දරුවා සිටින මව. කවුද මේ මව? එතකොට පූර්ව ප්‍රසව කියන්නේ අපි ඉපදීමට පෙර මේ පෙර කාලෙනේ නේද? එතකොට ඉපදීමට පෙර කාලයේ විස්තරයක් කියන්නේ මොන මේ මව ගැනද? ඔන්න අපි බැලුවොත් එහෙම මේකේ බුණයාගේ සියලුම අවශ්‍යතා ඉටුවන්නේ මවගෙන්. ඒ නිසා ඔබට නිසි පෝෂණයක් හා යහපත් සෞඛ්‍ය සේවාවක් ලබා ගත යුතු වෙනවා කියලා ඒ මව ගැන කියලා තියෙනවා නේ, ඒ කියන මව. එතකොට උත්තරේ වෙන්නේ ඒ නේද? ඊළඟට අහන්න පුළුවන් මෙන්න මේ විදිහට. B මවගෙන් දරුවා, මවගේ දරුවා පසුවන්නේ. B මවගේ දරුවා පසුවන්නේ මොන අවධියේද කියලා අහන්න පුළුවන්. නවජාවදීද, ලදරු අවධියේද, පසු ළමා වියේද, පෙර පාසල් අවධියේද? B මව කවුද කියලා බලමු අපි. ඔබේ දරුවා බිහි වෙලා දැනට සති 4ක් පමණ කාලයක් ගත වෙනවනේ. ඒ නිසා දරුවාට දිනකට පැය 18ක් 27 අතර කාලයක් නිින්දක් අවශ්‍ය වෙනවා. ඔන්න දරුවා බිහි වෙලා දැනට සති 4යිලු. එතකොට B මවගේ දරුවා ගැනද කියවෙන්නේ, මේ දරුවා ගැන කියවෙන්නේ දරුවා මොන වගේ දරුවෙක්ද කියලා කියවෙනවනේ නේද? එතකොට මොන වගේ දරුවෙක්ද මෙයා? බීමාවගේ දරුවා පසුවන්නේ මොන කාලෙද? ආ බීමාවගේ දරුවා පසුවන්නේ මොන කාලෙද? සති 4ක් පසු වෙලා නම් මොන කාලෙද පසුවන්නේ? ඉපදිලා නවජෙක් නේද යා? නව අලුත් දරුවෙක් නේද? ඒ නිසා ඉපදිලා සති 4ක් නැත්තම් දින 28ක් ගත වෙනවා නම් එයා නවජ දරුවෙක් වෙනවා. එහෙනම් ඒක නවජ දරුවෙක් කියලා තමයි අපි සලකන්නේ නේද? ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන් බහුවරණ ප්‍රශ්න විදිහට. ඕක විස්තරයක් දීලා මේ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඕගලන්ට තේරෙන්නේ නැතිනේ දැන් ඕගලන්ට ප්‍රශ්න කොයි වගේ දෙන්නේ කියලා පේපර් එකට නේද? ඉතින් දුවේ පුතේ, දැන් මේ ඉගෙනගත්ත දේවල් ඕගලන්ට නිවැරදිව පිළිතුරු ලියන්න උපකාරී වෙයි නේද දුවේ පුතේ? එහෙනම් නැවතත් මේ වගේ පාඩමකින් හමු වන තෙක් ඔබ සැමට ආයිබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.